සභාව කල් තැබීම ගරු පාර්ලිමේන්තුවේ අමාත්‍යතුමා.
ගරු මුලාසරණ මන්ත්‍රීතුමනි, මෙම සභාව 2026 ජනවාරි 20 අඟහරුවාදා පූර්ව භාග 9:30 දක්වා කල් තැබිය යුතුයි මම යෝජනා කරනවා.
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්නය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ඒසාන් ජයවර්ධන ගරු මන්ත්‍රීතුමා.
සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් අසන්නේ.
විනාඩි 7ක් කාලයක් ගරු මන්ත්‍රීතුමනි.
රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ප්‍රමිති සහගත ඖෂධ ලබා දීමත්, ඖෂධ හිඟයකින් තොරව රජයේ රෝහල් වල ඖෂධ පවත්වාගෙන යාම සඳහාත් රජයේ කටයුතු කිරීම රජයේ වගකීමයි. ප්‍රමිති සහගත ඖෂධ මේ රටට ලබා දීම සඳහා රජය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? ජාත්‍යන්තර ඖෂධ තත්ත්ව පරීක්ෂණාගාරයක් ස්ථාපනය කිරීමට රජය කටයුතු කරන්නේද? ඖෂධ හිඟයකින් තොරව ඖෂධ සැපයීම සඳහා රජය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? ඇත්ත වශයෙන්ම ගරු සභාපතිතුමනි, මේ ප්‍රශ්න අපි අහන්නේ විශේෂයෙන්ම ඔබ දන්නවා මේ රටේ මේ වෙනකොට කරුණු දෙකක් සිදු වෙනවා. එකක් තමයි ඖෂධ හිඟයක් තිබෙනවා. ඒ වගේම අනිත් කාරණාව තමයි අපේ රටට ගෙනෙන ඖෂධ වල ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. එතන දෙවෙනි ප්‍රශ්න ගැන කතා කරනකොට දෙවෙනි ප්‍රශ්නේ තියෙන තවත් අතුරු ප්‍රශ්න දෙකක් තමයි, එක පැත්තකින් NMR එකේ, එහෙම නැත්නම් ඖෂධ නියාමන කොමිෂන් මේ NMR එකේ රෙජිස්ටර්ඩ් ලියාපදිංචි ඖෂධ ගෙන එනවා. ඒ ඖෂධ යම් ආකාරයේ රෝගීන්ට සංකූලතා ඇති වෙලා යම් ඖෂධ එක්ක මරණයට පත් වෙනවා, එහෙම නැත්නම් සංකූලතා ඇති වෙනවා. අපි ඉතිහාසයේ දැකලා තියෙනවා අන්ධභාවයටත් පත් වෙලා තියෙනවා. ඉතින් ඒක එක ප්‍රශ්නයක්. දෙවෙනි කාරණාව තමයි ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම ලංකාවට ඖෂධ ගේනවා මේ හෑන්ඩ් කැරි කරලා. මේ හෑන්ඩ් කැරි කරලා ගේන ඖෂධ NMR එකේ රෙජිස්ටර් වෙලා නැහැ. එතකොට මේවා රෝගීන්ට ලබා දීම තුල රෝගීන් එක්ක මරණයට පත් වෙනවා, සංකූලතා ඇති වෙනවා, එහෙමත් නැත්නම් හරි ප්‍රතිකාරය නොලැබෙන නිසා ඒ රෝගියා මරණයට පවා ලක් වෙන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමයි අපේ මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා, මමයි CID එකට ගිහිල්ලා අපි සඳර පැමිණිල්ලක් කරනවා. මේ රටට ගෙනාපු කැන්සර් ඖෂධයක්, පිළිකා ඖෂධයක්, පිළිකා නසන ඖෂධයක් ලංකාවේ NMR එකේ රෙජිස්ටර් වෙලා නැහැ. හැබැයි ෆාමසි වල එක ගන්න පුළුවන්. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේවා හෑන්ඩ් කැරි කරන ඖෂධ. මේක ලබා දුන්න එක්තරා රෝගියෙක්ගේ සෞඛ්‍ය තත්ත්වය බැලුවම ඒ රෝගියාට ප්‍රගතියක්, එහෙම නැත්නම් සුගතියක් වෙලා නැහැ. ඒකට හේතුව ඔබ දන්නවා විශේෂයෙන්ම මේ ඖෂධ ගෙනීමේදී මේ තියෙනවා යම් ක්‍රමවේදයක් අනුගමනය කරන්න. සමහර ඖෂධ ඒ નિયમિત උෂ්ණත්වයට, નિયમિત තත්ත්වයට ගේන්නට ඕන රටට. ඒතර මේ හෑන්ඩ් කැරි කරන ඖෂධ විශේෂම NMR එකේ රෙජිස්ටර් නැති ඖෂධ, එවැනි ප්‍රශ්න තියෙනවා. ඒ වගේම අපි දකිනවා විශේෂයෙන්ම අර අපේ වෛද්‍ය බෙල්ලන වෛද්‍යතුමා කරපු ඒ පැමිණිල්ල, ට්‍රොපනින් නයි කියන පරීක්ෂණය ජාතික රෝහලේ ඒ කරපු පරීක්ෂණ වල යම් දෝෂ තියෙනවා කියලා එයා අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ පැමිණිලි කරලා තියෙනවා. ඒතර පැහැදිලිව මේ රෝගීන්ගේ රෝග ලක්ෂණ සහ රෝගය නිශ්චය කරගන්න බැරි නම්, ඩයග්නෝස් කරගන්න බැරි නම් රෝගියාට ප්‍රතිකාර කරන්න විදියක් නැහැ. ඒතර රෝගියාගේ රෝග නිශ්චය කරගන්න අවශ්‍ය කරන පරීක්ෂණ පිළිබඳව යම් කිසි ප්‍රමිතියක් තිබිය යුතුයි. එතන මේ ප්‍රමිතිය පිළිබඳව ගරු සභාපතිතුමනි දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි දැන් මේ ඩොලර් ගැන කතා කරනවා, අපේ රටේ ආයෝජන ගැන කතා කරනවා. දැන් අපේ රටේ ඖෂධ නිෂ්පාදනය, අපි කොහොමද අපේ රටේ ඖෂධ නිෂ්පාදකයන්ට සහයෝගය ලබා දෙන්නේ? ඒ තුලින් අපිට විශේෂයෙන්ම අපන ආනයනේ පපනයනය කිරීම හරහා අපිට ලාභ ලබන්න පුළුවන්ද කියන එක පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. දැන් උදාහරණයකට ගත්තොත් අපේ අල්ලපු රට ඉන්දියාව 2026 වසරේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඩොලර් බිලියන 60ක ආදායමක් උපයන්න. 2030 වෙනකොට ඩොලර් බිලියන 450ක ආදායමක් මේ ඖෂධ අපනයනය කිරීමෙන් ඒ අය බලාපොරොත්තු වෙනවා. ඒතර අපි රටක් හැටියට මේ රටේ ඖෂධ ප්‍රමිති සහගත ඖෂධ නිෂ්පාදනය කරලා ඒ ඖෂධ අපේ රටේ රෝගීන්ට ලබා දෙනවා වගේම අපේ සෞඛ්‍ය පද්ධතියට උදාහරණා වගේම අනිත් පැත්තෙන් අපි කටයුතු කරන්න ඕන මේවා අපනයනය කරන්න. ඒ හරහා ඩොලර් රිපීමේ හැකියාව අපිට තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි කොහොමද කටයුතු කරන්න කියන එක පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. අනිත් එක නිසි මිල නියාමනයක් ගරු සභාපතිතුමනි තිබිය යුතුයි. ඒ ඉන්දියාව ගත්තොත් එහෙම තියෙනවා. ලෝකයේ අනිත් රටවල් වල එහෙම තියෙනවා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු කරලා
ගරු මණ්ඩලතුමා තව විනාඩි දෙකයි.
විශේෂයෙන්ම මේ රටට පළවෙනි කාරණේ ප්‍රමිති සහගත ඖෂධ ගේන්න ඕන. ඒ ඖෂධ ගේනීමේදී නිසි තත්වකින් නිසි ක්‍රමවේදයකින් නිසි පටිපාටිකින් ඖෂධ ගේන්න ඕන. ඒ වගේම මේ රටේ ඖෂධ ලබා දෙනවා වගේම විශේෂයෙන්ම රෝගීන් සඳහා කරන ඒ යම් යම් පරීක්ෂණ ප්‍රමිති සහගත විය යුතුයි ගරු සභාපතිතුමනි. ඒත් එක්කම අපි පැහැදිලිව දකින දෙයක් තමයි අපේ සෞඛ්‍ය ශේෂය ගත්තහම මේ වෙනකොටත් මේ ඖෂධ හිඟය තුල දැවැන්ත ලෙස රෝගීන් අසරණ භාවයට පත් වෙනවා. අපිට සිදුවෙනවා ජාතික රෝහලක් වේවා ඕනම රජයේ රෝලකට වේවා රෝගියා ගියාපුවම එක්කෝ එයාට ඖෂධය පිටින් ගේන්න කියනවා. එහෙම නැත්නම් යම් ආකාරයේ සැත්කමකට ඒ රෝගියා භාජනය වෙනවා නම් ඒ රෝගියාට සිදුවෙනවා මේ උපකරණ ඒ කියන්නේ සර්ජිකල් ඐම් සර්ජිකල් ඉන්ස්ට්‍රුමන්ට් එහෙම නැත්නම් ඉම්ප්ලාන්ට්ස් එහෙම නැත්නම් සූජ මැටීරියල්ස් මේවා පිටින් ගියේ. ඒ නිසා මේ පිළිබඳව රජය අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම විශේෂයෙන්ම පෞද්ගලික රෝහල් ගත්තොත් මට මතකයි මේ ළඟදී එක්තරා ව්‍යාපාරිකෙක් හදිසි අංශයට ගියා එක්තරා පෞද්ගලික රෝහලක. ඒ රෝහලේ කවර් ස්ටෙන්ට් එකක් තිබුණේ නැහැ. රප්චර් එකක් වෙලා ඒ ව්‍යාපාරික මරණයට පත් වුණා. ඇන්ජියෝ ප්ලාස්ටික කරන අතරතුරේ. ඉතින් මේ පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ විශේෂයෙන්ම මේ පෞද්ගලික අංශයේ රෝහලු. කොයි ආකාරයෙන්ද කටයුතු කරන්නේ ඒවට අවශ්‍ය කරන උපකරණ තිබෙනවද කියන එක පිළිබඳව
කාලය අවසන් කරු.
ගරු සභාපතිතුමනි තිබිය යුතුයි. ඉතින් ඒ පිළිබඳව අවධානය රජයට කරන්න කියන ගෞරවනීය ඉල්ලීම මම කරනවා.
ස්තුතිය ඔබතුමන්ට. මිලාට පිළිතුරු කතාව සිදු කිරීම සඳහා ගරු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි ගරු නියෝජ්‍යමත්තුමා විනාඩි 8ක කාලයක් ඔබතුමන්ට.
ස්තුතියි සභාපතිතුමා. ඉස්සෙල්ලම අර මේ ඖෂධ ගැන ඉස්සෙල්ලා අර සෙක්ස් ගැන කතාවක් කිව්වන ඉස්සෙල්ලා ඒකට උත්තරයක් දෙන්න ඕන. ඔබතුමා ඒ කතා කරපු ප්‍රෝග්‍රෑම් එක ඔව් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරනවා. ඒක කරන්නේ අවුරුදු 20ක විතර ඉඳන්. ඒක විධිමත්ව කරන්න පටන් ගත්තේ 2018 මාර්තුවල ඔබතුමන්ලාගේ පාලන කාලේ. මං ඒ සම්බන්ධව තියෙන analysis of knowledge and attitude of school children's sexual and reproductive health education and courses කියන එක school health nutrition unit ministry of education sri lanka and unfpa එකත් එකතු වෙලා තමයි කරලා තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒකේ මේ විස්තරාත්මකව මම පොතම ගැහුවා. මොකද ওই හැමෝටම කියව ගන්න comprehensive sexuality education in sri lanka ඔව් 6 පන්තිය තමයි ඉඳලා තමයි උගන්වන්න කියලා තියෙන්නේ. එතකොට මේකෙදී බලාපොරොත්තු වෙන්නේ සෙක්ස් කියලා කියන්නේ මේ සෙක්ස් කියන වචන එහෙම නරක වචනයක් නෙවෙයි. ඒක ඕන මීනින් එකකට ගන්න පුළුවන්. ඇප්ලිකේෂන් එකක උනත් සෙක්ස් කියලා තියෙනවා. බය නැතුව ඒක පුරවන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ ওই සෙක්ස් කියලා කිව්වම බය වෙන්න එපා. ඒ සෙක්ස් වල එක එක කෑලි තිනවා. එක එක වයසේ තමයි අපි ඒව ඉගෙන ගන්නෙ. ওই 6 පන්තියේදී ඉගෙන ගත නැතුණාම ওই වගේ ප්‍රශ්න ඇති වෙනවා. ඒක නිසා 6 පන්තියේදී ඉගෙන ගන්න එක 6 පන්තියේ ඉගෙන ගන්න ඕන. සමහර දේවල් අපිට ඉගෙන ගන්න සිද්ධ වෙන්නෙම නැහැ. මේ අපි සමහර ඒවා ඉගෙන ගන්න පාර්ලිමේන්තුව ඇවිල්ලා මෙතනට ආවට පස්සේ තමයි සමහර ওই සෙක්ෂුවල් සමහර චර්යා ගැන ඔබතුමන්ලගෙන් තමයි අපි ඉගෙන ගත්තේ ඒව ටික. අනිත් ටික ඒ පන්තිවල උගන්වනවා. ඊට පස්සේ ඒත් අපි ඉගෙන ගන්න විෂය ශාස්ත්‍රය අනුව තව තවත් ඉගෙන ගන්නවා. මේ ඔක්කොම කරලා තියෙන්නේ ගුරුවරුන්ට ළමයින්ට කොහොමද සෙක්ස් කියන එක ගැන කියලා දෙන්නේ කියලා. ඒ කියන්නේ මේක කරන්නේ විශේෂයෙන්ම ළමයි අපයෝජනය ලක්වීම වළක්වන්න තමයි අපේ ප්‍රධානම අරමුණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව. එතකොට මේක එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක එකතු වෙලා අවුරුදු 20-30 කරගෙන යන එකක්. මේ සියල්ලම මම සභාගත කරනවා වෙලාව නැති නිසා. ඊට පස්සේ මේ ප්‍රශ්නෙට අදාළ උත්තරේ ගත්තාම අපි NMR එක විදිහට NMR එක විදිහට ප්‍රමිතියෙන් යුක්ත ඖෂධ නිපදව ගැනීම සඳහා ඒක ඉස්සෙල්ලාම අපි යම් ඖෂධයක් අපේ රෙජිස්ට්‍රේෂන් එකට එනකොට ඉස්සෙල්ලා මේ ඖෂධයන් නිපදවන ස්ථානය රෙජිස්ටර් කරන්න ඕන. ඒක ලංකාවේ වෙන්න පුළුවන් පිටරටක වෙන්න පුළුවන්. එතකොට NMR එක ඒක ගිහිල්ලා බලලා ඒගොල්ලොන්ගේ මැනුෆැක්චරින් ටෙක්නික්ස් කොහොමද? ඒ වගේම ඒකට අදාළ යම් වටපිටාව කොහොමද? එතකොට ගුඩ් අපි තියනවා අපේ තියනවා ගුඩ් මැනුෆැක්චරින් ප්‍රැක්ටිසස් කියලා ඒව අනුගමනය කරනවද? ඒක WHO එකේ අනුමත කරපු ක්‍රමවේදයක් තියනවා ඒව අනුගමනය කරනවද කියලා මුලින්ම බලනවා. එතකොට ඒ සයිට් එක අනුමත කරාට පස්සේ තමයි බෙහෙත අනුමත කරන්නේ. එතකොට ඒ බෙහෙත අනුමත කිරීමට අදාළ ලියාපදිංචියට අදාළ දේ ඉදිරිපත් වුණාට පස්සේ ඖෂධයේ ගුණාත්මකභාවය, ඒ වගේම ආරක්ෂාව, ඒ වගේම ඖෂධයේ තියෙන කාර්යක්ෂමතාව, එෆිකසි කියන තුන විශේෂයෙන්ම බලනවා. එතකොට මේක බලන්නත් යම් යම් ක්‍රමවේද තියෙනවා. ඒ වගේම මේක බැලීම සඳහා ඉන්නේ ගරු සභාපතිතුමනි මේ රටේ මේ ශේෂ්ත්‍රය ගැන ඉතාමත්ම පළපුරුද්ද තියෙන දක්ෂතා තියෙන සුසුකම් තියෙන මණ්ඩලයක්. එතකොට ඒ යන්නේ මණ්ඩලයෙන් අනුමත වුණාට පස්සේ තමයි බෙහෙතක් රෙජිස්ට්‍රේෂන් එක පටන් ගන්නෙ. එතකොට ඒ ටික සම්පූර්ණ වුණාට පස්සේ අපි සාම්පලින් ටෙස්ට් එකක් කරනවා. ඊට අමතරව WHO ක්වොලිෆයිඩ් ලැබ් එකකින්, ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කරපු තත්ත්වයේ ගුණාත්මක ලැබ් එකකිනුත් අපි පරීක්ෂණ වර්තා ගෙන්න ගන්නවා. එතකොට මේක ඉතාමත්ම දීර්ඝ ක්‍රියාවලියක්. සාමාන්‍යයෙන් වැඩ කරන දින 300ක විතර වගේ කාලයක් ඒ සඳහා ගත වෙනව ඕනම රටක. එතකොට අපි එනකොට ඇත්තටම මේකේ දවස් 400 500 වගේ දිගු කාලයක් තිබුණා. අපි ඒ දිගු කාලේ අඩු කරලා ඉවරලා 300ට මෙහයින් දැන් අපි ඒක ලබා දෙනවා. ඒ වගේම අපි ඊළඟට ඔබ අහලා තියුනේ ජාත්‍යන්තර ඖෂධ තත්ත්ව පරීක්ෂණාගාරයක් ස්ථාපනය කිරීම රජය කටයුතු කරන්නේද කියන එක. ඊට ඉස්සෙල්ලා මම ආයිත් තව ටිකක් කියන්න ඕන. අරකේ දැන් අපි ඊට අමතරව යම් කිසි බෙහෙතක් රෙජිස්ටර් කරාට පස්සේ ඒ බෙහෙත ලංකාවට ගේන්නේ පළවෙනි වතාවට නම් අපි ෆ්‍රී ෂිප් සාම්පල් එකක් ගන්නවා. ඒ කියන්නේ එහෙ රටෙන් නැවට දාන්න ඉස්සෙල්ලා අපිට සාම්පල්යක් එවිය යුතුයි. ඒක පරීක්ෂා කරලා බැලීමක් සිද්ධ වෙනවා. ඒ වගේම පළවෙනි වතාවට නම් එන්නේ අපි අයිත් මෙහෙදී අපේ මාකට් එකට දාන්න ඉස්සෙල්ලා, එහෙම නැත්නම් රෝහල් වලට යවන්න ඉස්සෙල්ලා සාම්පල් එකක් බලනවා. අපේ තියෙන ලංකාවේ තියෙන දුර්වලතාවය තමයි මේක මාකට් එකට දැම්මට පස්සේ යම් යම් වෙනස් වීම් වෙනවද කියලා බලන අර පෝස්ට් මාකටිං සර්වයිලන්ස් කියලා එකක් නැහැ. අපි මේ දවස්වල ලංකාවේ තියෙන මේ පිළිබඳ කරන්න පුළුවන් පරීක්ෂණ කරන්න පුළුවන් ලැබ්ස් එකතු කරගෙන විශේෂම රාජ්‍යාංශයේ බලනවා මේ පෝස්ට් මාකටිං සර්වෙලන්ස් එකකුත් කරන්න පුළුවන්ද කියලා. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ දැන් දිනවල සිදු කරමින් පවතිනවා. ඊට පස්සේ අපිට මේ රසායනාගාරවල තත්ත්වය සම්බන්ධයෙන් ගත්තාම අපි රසායනාගාරයේ ඒ අර ISO ප්‍රමිතිය ලබා දීමට, ඒ වගේම ඇක්‍රිඩේෂන් ගන්න අවශ්‍ය ක්‍රියාවලිය දැන් සිදු කරගෙන යනවා. අපි එනකොට දිවිච්ච ලොකුම ප්‍රශ්නේ තමයි මේ NMR එකට අවශ්‍ය NMR එකේ තියෙන පරීක්ෂණාගාරයේ හිටියේ තිබිය යුතු සේවකයන් සංඛ්‍යාවෙන් 3/1. දැන් NMR එකේ 230 ගණක් සේවකයෝ ඉන්නෝ, එයින් 110ක් මාර්ගගෙන තින්නේ මේ අවුරුද්ද ඇතුළත.
තව විනාඩි 2යි ගරුවා
මහත්මයා. ඔව්. එතකොට මේ අවුරුද්ද ඇතුළත තමයි අරගෙන තින්නේ. ඒක නිසා අපි ක්‍රමක්‍රමයෙන් මේකේ ජාත්‍යන්තර ප්‍රමිතියට මේ ලැබේ ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම අපි මේන් පිට NMR එකෙන් පිට අපි ලැබ් එකක් පිහිටවන්න බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල ඒ සඳහා වූ රජය සාකච්ඡා කරමින් යනවා. ස්වාධීන ලැබ් එකක් අපේ රටේ විතරක් නෙවෙයි මේ කලාපයේ ඖෂධ සහ ආහාර කියන දෙකම පරීක්ෂා කරන්න පුළුවන් ලැබ් එකක් අපි කරගෙන යනවා. ඊට පස්සේ අපි කියන්න ඕන ඖෂධ හිඟයකින් තොරව ඖෂධ සැපීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මොනවද කියන එක. අපි මේ අවුරුද්දේ අයවැයෙන් රුපියල් බිලියන 185ක් ඖෂධ මිලදී ගැනීම සඳහා වෙන් කළ තියෙනවා. ඒක මේ ඉතිහාසයේ වෙන් කරපු දෙවැන්තම මුදල. ඊට පස්සේ අපි ඖෂධ ලියාපදිංචිය කාර්යක්ෂම කරන්න අවශ්‍ය කාර්ය මණ්ඩලය අරගෙන තිනවා. ඒ වගේම NMR එකේ ඩිජිටලයිසේෂන් කරලා තිබුණත් ඒක නිශ්චිත වැඩ පිළිලක් අනුව කරලා තිබුණ නැහැ. ඒක විධිමත්ව මේ දවස්වල කරගෙන යනවා. ඒ වගේම හිඟයකින් තොර ඖෂධ සපයීම සඳහා අපිට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ඒ කියන්නේ අපේ තියෙන SPC SPMC කියලා දෙයක් තියෙනවා. SPMC එකෙන් බෙහෙත් හදනවා. ඒ වගේම ඒගොල්ලොන්ගේ තව දේශීය නිෂ්පාදකයන්ගෙනුත් ඒගොල්ලෝ හදනවා. ඊට අමතරව MSD එක තව බෙහෙත් ගන්නවා අපේ දේශීය නිෂ්පාදකයන්ගෙන්. අපි දේශීය නිෂ්පාදකයන්ගෙන් අපේ මුළු අවශ්‍ය එසෙන්ෂල් අපේ ප්‍රයොරිටි ලිස්ට් එකෙන්, ඒ කියන්නේ ඩ්‍රග්ස් 860 ගානකින් 3/1 අපි දේශීය නිෂ්පාදකයන් ගන්නවා. ඒක ඒ ප්‍රමාණය තව තවත් වැඩි කරීමට අපි ක්‍රියා කරගෙන යනවා. ඒ වගේම අපි තව තවත් අපිට අවශ්‍ය ඩ්‍රග්ස් වලට අපිට ලංකාවේ ඒජන්ට්ලා නැහැ. ඒගොල්ලන්ට අපි තවත් අවස්ථාවන් ලබා දෙනවා. මොනොපොලි ගොඩක් තිබුණා. ඒක නිසා අපි ඒවත් මේව කරගෙන යනවා. එතකොට අපිට ගොඩක් ඇත්තටම තියනවා කියන්න. ටිකක් දිග නිසා ප්‍රශ්නේ. මිල නියාමනය සම්බන්ධව අපි ක්‍රියා කරලා තිනවා. ට්‍රොපොනින් අයි ප්‍රශ්න වෙලා තින්නේ අදාළ වෛද්‍යවරයා කැමති මේ රීජන්ට් එකක් තියෙනවා. මොකද ඔහු ඒ හොස්පිටල් එකෙන් කම්පැනි දෙකකින් රීජන්ට් ගන්නවා. එයාට හොඳ නැහැ කියලා කියන්නේ එයා අකමැති එක. එතකොට ඒක එයාගේ සහ ඒ කම්පැනි ප්‍රශ්නයක්. ඒක මම හිතන්නේ අධිකරණයෙන් ඒක විසඳාවේ අධිකරණයට ඉදිරිපත්ලා තියෙන්නේ. සබෝම
ස්තුතියි ඔබතුමන්ට. අතුරු ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාවක් නැහැ. යම් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් ගරු මන්ත්‍රීතුමා
ඉදිරිමත් කරන්න. ගරු සභාපතිතුමා, මම පැහැදිලිව අර මුලදී කරුණ කිව්වේ මේ සෙක්ෂුවැලිටි කියන්නේ එකක්, සෙක්ස් කියන්නේ එකක්. හරි, සෙක්ස් කිව්වම මේ මේල් ඇන් ෆීමේල්. සෙක්ෂුවැලිටි කිව්වම ඒක ඊට වඩා ඩයිවර්සිෆයි වෙනවා. හරිද? ඉතින් ඒක තේරුම් ගන්න කියන ඉල්ලීම කරනවා.
හරි මන්ත්‍රීතුමා. ගරු අමාත්‍යතුමා,
ওই පොත කියවුවා නම් සෑහෙන අදහසක් ගන්න පුළුවන්. ඔබ මේ මං හිතන්නේ ඔබතුමාලගේ අනිත් අයටත් ඒක පොඩ්ඩක් කියවලා අපි ෂෙයා කරගමු.
ස්තුතියි.
ඔබම ස්තුතියි.
ඒ අනුව පාර්ලිමේන්තුව 2026 ජනවාරි 20 වෙනි අඟහරුවාදා දින පූර්ව භාග 9:30 දක්වා කල් තබනු ලැබේ.